සමගින් අපි සූදානම් මැදිනේ විදේශීය රටවලින් වාර්තා වන කාලීන සහ දේශපාලන තොරතුරු පිළිබඳව විමසා බලන්නට සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී අමල් ජයසිංහ FP මාධ්‍යාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ. අමල්, අපි පළමුවෙන්ම ඔබ ආයිබෝන් කියලා පිළිගන්නවා.
ආයිබෝන් සංජය.
අමල්, අපි පළමුවෙන්ම අවධානය යොමු කරමු ඇමරිකා එක්සත් ජනපදයේ දෙසට. ඇමරිකා එක්සත් ජනපද දේශපාලනයේ දෙසට මේ වන විට ලෝක මාධ්‍යවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මීළඟ ජනාධිපතිවරණය සඳහා එරට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් අපිට ලැබී තිබුණේ නැහැ. නමුත් මේ වන විට එම අවස්ථාව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමේ අවස්ථාව ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිමිවනු ඇති බවට වාර්තා වනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වූ සටනට ඉදිරිපත්ව සිටි ටෙඩ් ක්‍රූස් සහ ජෝන් කේසික් තරගෙන් ඉවත් වීමට පසුගියදා තීරණය කළා. අපි දැනගන්නට කැමති පළමුවෙන් ඔබගෙන් මේ දෙදෙනා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සඳහා පැවති තරගෙන් ඉවත් වීමට හේතුපාදක වූ කරුණු කාරණා මොනවද කියලාම.
ඔවුන්ට මේ මූලික වටේ තිබිච්ච තරඟවලදී ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ අපේක්ෂකත්වය සඳහා ඒ ඡන්දය ලබා ගන්නට බැරි වුණා. ඇතරම ජෝන් කේසික් ඒ වගේම ටෙඩ් ක්‍රූස් බලාපොරොත්තු වුණා ඔවුන්ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහයක් ලැබෙන නිසා මේ ඡන්දය දීමට පත්වෙන විශේෂම තරුණ කොටස් ඔවුන්ට සහාය දක්වයි. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේදී ඇත්තම කාන්තාවන්ට අපහාස වෙන ආකාරයෙන් කතා කළයි කියලා කියුණා. ඒ වගේම මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කළ තිබුණා සහ මෙක්සිකෝව සහ ඇමරිකාව අතර තාප්පයක් ගහන්න ඕනේ කියලා ඒ වගේ ප්‍රකාශ කළා. ඉතින් මේ වගේ කරුණු නිසා ඔහුට ඇත්තම සුළු ජන කොටස් වල ඡන්දය අහිමි වෙන තත්වයක් තිබුණා. නමුත් ඒ වටපිටාවෙන් ඇත්තටම අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රයෝජනයක් ගන්නට බැරි වුණා. ඉතින් කවුරුත් නොහිතපු විදිහට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ නායකත්වයට ඉදිරිපත් පැමිණිලා තියෙන්නේ. නමුත් අපි බැලුවොත් ඔහුට විරුද්ධ සංඛ්‍යාව රටේ ජනමත විමසුම්වලදී පෙනී යන විදිහට ඔහු සම්බන්ධයෙන් එතරම් ධනාත්මක මතයක් රට තුල නැහැ. ඔහු ගැන කලකිරිච්ච පිරිස අති විශාල පිරිස 68% පිරිසක් ඔහු මේ තැනට එනවට විරුද්ධව ඉන්න අවස්ථාවක තමයි ඔහු පක්ෂ නායකත්වයට යොමු වෙන්නේ.
අමල්, ඒ වගේම දැන් ඇමරිකානු මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා බහ කරනකොට එරට රිපබ්ලිකන් පක්ෂයෙන් ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා බවට පත්වන්නේ හිලරි ක්ලින්ටන් මහත්මිය. ඒ වගේම රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බොහෝ විට ජනාධිපති අපේක්ෂකයා බවට පත්වනු ඇති බවට තමයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය ඔස්සේ වාර්තාවන තොරතුරු සහ සමීක්ෂණ වාර්තා ඔස්සේ වාර්තාවන තොරතුරු අනුව මේ පක්ෂ දෙකෙන් මොන පක්ෂයද අමල් ඉදිරියෙන් සිටින්නේ? අපිට ඒ පිළිබඳව යම් කිසි ආකාරයක තොරතුරු ගෙනාවොත්
සංජය, මෙතන අපූරු කාරණාවක් සිද්ධ වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔහු තරඟයට ඉදිරිපත් වෙන අවස්ථාවේදී කවුරුවත් හිතුවේ නැහැ ඔහු මෙතරම් ඡන්ද ප්‍රමාණයක් අරගෙන තමන්ගේ පක්ෂයෙන් මෙතරම් ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඉදිරියට එයි කියලා. නමුත් ඔහු මේ විදිහට ඉතාමත්ම සාර්ථක, ඉතාමත්ම ආන්දෝලනාත්මක, ඒ වගේ ඉතාමත්ම සාර්ථක ඡන්ද ව්‍යාපාරයෙන් පස්සේ දැන් ඇත්තටම රිපබ්ලිකන් පක්ෂයේ කොටස් කිහිපයකට බෙදිලා තියෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ අපි කියන මේ කොන්සර්වටිව් කොටස් ඔවුන් ඇත්තටම දැන් භීතියට පත් වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ අපේක්ෂකයා වෙලා ඇත්තටම ජනාධිපති වුණොත් ඒක රටට ලොකු භයානක තත්වයක් උදා වෙනවයි කියන ඒ මතයත් දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඩෙමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන් පක්ෂය ඇතුළතුලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ට අති විශාල විරෝධයක් දැන් පැනනගීම එන බව අපිට පේන තියෙනවා. විශේෂයෙන්ම මේ සමාජ වෙබ් ජාලා ඔස්සේ මේ වෙනකොට රිපබ්ලිකන් පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨ නායකයෝ තමන්ගේ පක්ෂ සමාජිකත්ව ඒ හැඳුනුම්පත් එහෙම නැත්නම් ඒ කාඩ් පත ඒක ඉරාදමල තමන් කිසිම විදියකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට රටේ ජනාධිපති වන්නට ඉඩ දෙන්නේ නැහැයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක රිපබ්ලිකන් පක්ෂයට ලොකු අවුලකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තරඟයට ඉදිරිපත් වෙනකොට ඔහු ඇත්තටම රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයෙක් හැටියට නෙමෙයි මේ තරඟයට යොමු වෙන්නේ. ඒ තමන්ගේ පක්ෂයේ පිටත ඉඳලා පක්ෂයේ ඇතුලේ නායකත්වය ලබා ගැනීමට ආපු ඇමරිකාවේ ධන ක්වේරෙක් හැටියට තමයි ඔහු ඉදිරිපත් වෙන්නේ. ඉතින් මෙවැනි වටපිටාවක් තුල ඇත්තටම රිපබ්ලිකන් පක්ෂයට දැන් ලොකු ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. කොහොමද මේ ඉදිරියට එන අපේක්ෂකයාට හිලරි ක්ලින්ටන් අභිබවා යන්නට කොහොමද ඔහුට සහාය දෙන්නේ කියලා. මොකද මේ අපේක්ෂකයාට පක්ෂයේ ඇතුලේ විශේෂම පක්ෂයේ නායකත්වයත් ඒ වගේම පක්ෂයේ අර කොන්සර්වටිව් අයගෙනුත් ඒ බලාපොරොත්තු වෙච්ච ඒ සහය ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නොවැම්බර් මාසයේ තියෙන මැතිවරණය ඉතාමත්ම උණුසුම් එකක් බවට පත්වන්නට පුළුවන්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිලරි ක්ලින්ටන්ට විරුද්ධ වන්නට කලින් තමන්ගේ පක්ෂය තුළම ඒ සහය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
හොඳයි අමල්, අපි මැද පෙරදිග අර්බුදයේ තොරතුරු කතා බහ කරන්නට දැන් යොමුයමු. විශේෂයෙන්ම සිරියාව තුල පවතින ගැටුම් සම්බන්ධයෙන් ලොවම අවධානයෙන් සිටින්නේ. මේ වන විට යම්කිසි ආකාරයකින් තොරතුරු අපිට වාර්තා වෙනවා, සිරියානු රජය යම්කිසි ආකාරයක සටන් විරාමයක් සඳහා එකඟතාවය පළ කොට ඇති බව. අපි දැනගන්නට කැමති මේ සඳහා පසුබිම් වන තොරතුරු.
සංජය, සිරියාවේ ඇලෙපෝ කියන නගරේ තමයි හුඟක් දරුණු සටන් ඇවිල්ලා තිබුණේ. මේ ඇලෙපෝ කියන නගරය සිරියාවේ අසාද් ජනාධිපතිවරයාගේ බලය යටතේ තියෙන ප්‍රදේශයක් හැටියට. නමුත් ඒ ප්‍රදේශයේ ඔහුගේ බටපිරිස සහ ඔහුට එරෙහි අනෙකුත් කණ්ඩායම් දිගින් දිගටම සටන් ඇති කරගෙන තිබුණා. ලෝක බලවතුන් කොයි ආකාරයෙන් සටන් විරාමයක් ඇති කරගත්තත් මේ අවුරුද්ද මුලදී ඇලෙපෝ නගරයේ වටේ දිගින් දිගටම මේ සටන් ඇති වුණා. අතරම මේක තුන්කොන් සටනක් බවට පත් වුණා. විශේෂයෙන්ම අසාද් ජනාධිපතිවරයාගේ හමුදාවත් ඒ වගේම ඔහුට විරුද්ධ නමුත් බටහිර බලවතුන්ගේ සහාය ලබන අනෙකුත් අවිගත් කණ්ඩායම් සහ අල් නුස්රියා කියන කණ්ඩායමේ හැටියට හඳුන්වන්නේ IS සංවිධානය, නැත්නම් අපි ISIS කියලා සමහරවිට හඳුන්වන ඒ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම එක්කත් මේ සටන් ඇවිලුණා. එතකොට මෙවැනි මේ ඉතාමත් දරුණු සටන් තියෙන අවස්ථාවලදී වඩාත්ම පීඩාවට පත්වලා තිබුණේ එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව. ඉතින් මේ අලෝප නගරයට අවශ්‍ය සහන කටයුතු ඒ වගේම ආහාර පාන එවැනි දේවල් ලබා දීම සඳහා සටන් විරාමයක අවශ්‍යතාවය ඇමරිකාවත් රුසියාවත් දැන් එකඟතාවයකට ඇවිල්ලා මේ ලෝක බලවතුන් දෙදෙනා මේ වෙනකොට සිරියාවට බල කළා තියෙනවා, අසාද් ජනාධිපතිවරයාට බල කළා තියෙනවා. අඩුගානේ මේ දින දෙකක වාගේ සටන් විරාමයක් ඇති කරන්නටයි කියලා. ඉතින් අද වෙනකොට ඒ සටන් විරාමයේ දැන් ක්‍රියාත්මක වෙන බවක් අපිට වාර්තා වෙලා තියෙනවා. අනෙකුත් ප්‍රදේශවල යම්කිසි විදිහකට යම්තරා දුරකට ලෝක බලවතුන්ගේ මැදිහත් වීම තුළින් සටන් විරාමයක් පවතිනවා. මේ ඇලෙපෝ නුවර ඇත්තටම සටන් විරාමයක අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී ජිනීවා නුවර සාම සාකච්ඡා පැවැත්වෙනවා සිරියාවේ ප්‍රශ්නය සඳහා දේශපාල විසඳුමක් ලබා ගැනීමට. ඉතින් මෙහිදී අසාද් ජනාධිපතිවරයාගේ පාර්ශවයත් ඔහුට විරුද්ධ කණ්ඩායමුත් තමන්ගේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා ඒ භූමියේ සටන් උත්සන්න කරපු බවක් වාර්තා වෙන වටපිටාවක තමයි විශේෂයෙන්ම ඇමරිකාවත් රුසියාවත් මැදිහත් වෙලා මේ අවස්ථාවේදී මේ සටන් විරාමයක අවශ්‍යතාවය දෙපාර්ශවයටම සියලුම පාර්ශවයන්ට ඒ ගැන හේතු දන්වලා මේ වෙනකොට සටන් විරාමය පවත්වාගෙන යන්නේ. නමුත් අපි දන්නවා සිරියාවේ මේ සටන් විරාමය තියෙන අතරතුරේදීත් සෑහෙන ජීවිතහානි සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ රට පුරාම ඇත්තටම ඇති කරගත් සටන් විරාමය ඒක බලපවත්වන්නේ අසාද් ජනාධිපතිවරයාත් ඔහුට විරුද්ධ දේශපාලනික වශයෙන් ඔහුට විරුද්ධ කණ්ඩායමුත් අතර පමණයි. නමුත් IS සංවිධානයට විරුද්ධ ඒ ප්‍රහාරයන් දිගටම පවත්වාගෙන යාමට අසාද් ජනාධිපතිවරයාට පක්ෂ කොටසොත් ඒ වගේම ඇමරිකාව රුසියාව වගේ ලෝක බලවතුනුත් ඒ IS සංවිධානයට විරුද්ධව කරන කටයුත්ත අවම කළා නැහැ. නමුත් ජිනීවා සාකච්ඡා වලට උදව්වක් හැටියට තමයි මේ අවස්ථාවේදී මේ ඇලෙපෝ නුවර මේ සටන් විරාමය ගැන වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ.
අමල්, ඔබ මෙහිදී තුර්කිය ගැන සඳහන් කළ නිසාවෙන් මා දැනගන්නට කැමති, අපිට ඊයේ දිනේදී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා වත්මන් තුර්කිය අග්‍රාමාත්‍යවරයා මේ මාස අගදී තම තනතුරෙන් ඉවත් වීමට යම්කිසි ආකාරයක තීරණයක් ගෙන ඇති බව අපි දැනගන්නට කැමති. අමල්, මේ පිළිබඳ තොරතුරුත්?
ඔව්, ඇත්තටම සංජය, මේ තුර්කිය ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නයකට මේ අවස්ථාවේ මුහුණ පාලා තියෙන. මොකද එකතකින් ඔවුන්ට මේ සරණාගතයන් සම්බන්ධයෙන් ලොකු මෙහෙවරක් කරන්නට තියෙනවා. ඇත්තටම තුර්කිය හරහා තමයි හුඟක් සරණාගතයන් යුරෝපයට ගමන් කරන්නේ. එතකොට තුර්කියට වගකීමක් තියෙනවා ඒ සරණාගතයන් සම්බන්ධයෙන් යුරෝපය සමග ඒ අවශ්‍ය කටයුතු කරන්නට. ඒ අතරතුරේදීම තමයි තුර්කියට ඇත්තටම සිරියාව සම්බන්ධයෙනුත් තුර්කියේ මේ කුර්දි ජාතිකයන් සමග ඒ යුද්ධයක් රටේ එක කෙරවලක තියෙන අතරතුරේ තමයි මේ දේශපාලනමය වශයෙන් අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. රටේ ජනාධිපතිවරයයි අග්‍රාමාත්‍යවරයයි අතර පහුගිය කාලේ දිගින් දිගටම නොසන්සුන් බවක් ඒ වගේම ඔවුන් අතර එකඟතාවයකට එන්න බැරි කරුණු රාශියක් නිසා මේ දෙපළ දිගින් දිගටම ගැටෙන මත ගැටුම් ඇති වුණා මොවුන් අතර. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයා තමන්ගේ තනතුරෙන් ඉවත් වෙන බවට ඉඟියක් දීලා තියෙනවා. ඇත්තටම මේක ඉඟියක් කියලා කියන්නේ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා තමන්ගේ පක්ෂයේ සම්මේලනයේදී ඒ පක්ෂ නායකත්වයට තමන් ඉදිරිපත් වෙන්නේ නැහැයි කියලා ඉදිරි මාසයේදී. ඉතින් ඒකේ බොහොම පැහැදිලිම කියවෙන්නේ අහමත් දෙවටෝග්ලු කියන මේ අග්‍රාමාත්‍යවරයා එර්ඩොගාන් ජනාධිපතිවරයාත් එක්ක ඇති කරගත්තේ අමනාපකම නිසා තමන්ගේ අගමැති ධූරයෙන් ඉවත් වෙනවයි කියන. ඉතින් මෙතන මේ අවස්ථාවේදී යුරෝපයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකදී තුර්කිය මේකේ ලොකු කාර්යභාරයක් කරන කාලයක් තුලදී රටේ දේශපාලන ලොකු අර්බුදකාරී තත්ත්වයකටත් ඔවුන් දැන් මුහුණ දීලා තියෙනවා. නමුත් මේකෙන් දැනට පෙනී යන විදිහට ජනාධිපතිවරයා තමන්ගේ බලය තහවුරු කර ගැනීමක් කරයි කියන විශ්වාසය තියෙනවා. මොකද ඔහුට වඩා පක්ෂපාත ඔහු කියන විදිහට කටයුතු කරන අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමේ හැකියාව දැන් එර්ඩොගාන් ජනාධිපතිවරයාට ලැබිලා තියෙනවා ඉදිරි මාසයේදී තියෙන තමන්ගේ පක්ෂයේ සම්මේලනයේ.
හොඳයි යමල්, විශේෂයෙන්ම දැනට යුරෝපීය රටවල සරණාගත රැඳවුම් මධ්‍යස්ථානවල සිටින සරණාගතීන් අතරින් විශේෂයෙන්ම දෙමාපියන් නැති දරුවන්ට රැකවරණ සලසන්නට තමන් ඉදිරිපත් වන බව බ්‍රිතාන්‍ය පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා.
සංජය, මේකත් ඇත්තටම අපි බලාපොරොත්තු නොවිච්ච ප්‍රවණතාවයක්. බ්‍රිතාන්‍ය සරණාගතයන් සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි ස්ථාවරයක හිටපු රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් ඉදිරිපත් වුණේ නෑ සිරියාවෙන් පැමිණෙන ඒ ලක්ෂ සංඛ්‍යාක සරණාගතයන් දොර විවෘත කළ තමන්ගේ රටට බාර ගන්නට. නමුත් රට අභ්‍යන්තරයෙන් පැන නැගී එන ඒ විරෝධය නිසා ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකට පත් කළ තියෙනවා යුරෝපයට පැමිණි දරුවන්ට දේශපාලන රැකවරණය ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය දොර විවෘත කරනවායි කියලා. නමුත් මේක යම්කිසි කොන්දේසියක් තියෙනවා. දෙමව්පියන් නැති ළමයින්ට පමණයි මේ අවස්ථාව ඔහු ලබා දෙන්නට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට ළමුන් 95,000ක් පමණ ප්‍රමාණයක්, ඒ කියන්නේ දෙමව්පියෝ නැතුව තනියම යුරෝපයට පැමිණි, විශේෂයෙන්ම සිරියාවෙන් ඒ වගේම ඉරාකයෙන් යුරෝපයට පැමිණි දරුවන්ගේ සංඛ්‍යාව 95,000ක් හැටියට නම් කරලා තියෙනවා. මේ සංඛ්‍යාව පහුගිය අවුරුදු 2-3 යුරෝපයට පැමිණියයි කියලා තමයි වාර්තා වෙන්නේ. එයින් යම් කිසි පිරිසක් බ්‍රිතාන්‍යයට ලබා ගැනීමට ඔහු එකඟතාවය පළ කරලා තියෙනවා. නමුත් මේක කොයි විදිහටද මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න කියන එක තාම ප්‍රකාශයට පත් කළේ නැහැ. නමුත් දැනට ඒ තමන්ගේ රටෙන් ඇතිවෙච්ච අභ්‍යන්තර පීඩනය නිසා තමයි ඩේවිඩ් කැමරන් මේ විදිහට අපි එක්තරා විදිහකට යූටර්න් එකක් දාලා තියෙනවා. සරණාගතයන් සම්බන්ධයෙන් ඔහුගේ දැඩි ස්ථාවරය යම් කිසි විදිහකට නාම්‍යශීලීව වෙනස් කරලා අඩුගානේ දරුවන් සඳහාවත් මීට වඩා කාරුණිකව කටයුතු කරනවා කියලා ඔහු ප්‍රකාශයට පත් කළා තියෙනවා.
මේ කරුණු කාරණා අතරේ අපි ක්‍රීඩාවට සම්බන්ධ කාරණයක් පිළිබඳව කතා බහ කරන්නට අවධානය යොමු කරන්නට කැමති. රියෝ හිදී, එහෙමත් නැත්නම් බ්‍රසීලයේ රියෝ නුවරදී මීළඟ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතයි ලැබෙන අගෝස්තු මාසයේදී. මේ සඳහා ඉන්දියාවේ නම ගෙනියන්නට, එහෙමත් නැත්නම් ඉන්දියාවේ නම ප්‍රචලිත කරන්නට පත් කරනු ලබන තානාපතිවරයා සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක මතභේදාත්මක තත්වයක් ඉන්දියාව තුළ හටගෙන තිබෙනවා. අපි දැනගන්නට කැමති යමල් වැඩිදුර තොරතුරු.
ඉන්දියාව ප්‍රකාශයට පත් කරා මේ ඔලිම්පික් තරගාවලියේ තමන්ගේ තානාපතිවරයා හැටියට සල්මන් ඛාන් කියන නළුවාව නම් කරන්න. ඉතින් මේ බොලිවුඩ් චිත්‍රපට නළු සල්මන් ඛාන් මේ තනතුරට පත් කිරීමත් සමගම ඇතරම ඉන්දියාවේ ක්‍රීඩකයන් අතර ලොකු නොසන්සුන්තාවයක් ඇති වුණා. මොකද මේ නළුවෙකුට පුළුවන්ද ක්‍රීඩාවක් නියෝජනය කිරීමෙන් මේ කටයුතු කරන්නට කියලා. අනිත් එක සල්මන් ඛාන් කියලා කියන්නේ ඇත්තටම ඉතාමත්ම මතභේදයට තුඩු දුන්න, මීට කලින් අවස්ථාවලදී නීතියේ රැහැනට අහුවෙච්ච, ඇත්තටම නීති විරෝධී ලෙස සතුන් දඩයන් කරපු ඒ වගේ චරිතයක් නිසා ඊට අමතරව ඔහු රියාපදවල පදිකේක් ජීවිතක්ෂයට පත් කළා, ඒකෙන් එතනින් පැන ගියයි කියන චෝදනාවත් ඔහුට එල්ලවලා තිබුණා. ඉතින් ඔහුගේ ඒ චරියාව එතරම් හොඳ නැති නිසා රටේ ක්‍රීඩකයන් ඒ වගේම මේ තරඟවලට සහභාගී වෙන අයගෙන් දැඩි විරෝධයක් මතුවුණා. ඉතින් මේ විරෝධයත් එක්ක ඉන්දියාවේ බලධාරීන් ඒක යම් කිසි විදියකට සමතුලනය කර ගැනීම සඳහා ඒකට පත් කරා සචින් තෙන්ඩුල්කර් තානාපති කෙනෙක් හැටියට මේ ඔලිම්පික් තරගාවලියට නම් කරා. ඉතින් සචින් තෙන්ඩුල්කර් කියන්නේ ඇත්තටම සල්මන් ඛාන් එක සංසන්දනය කරපුවාම රටේ ඉතාමත්ම සැමදෙනාගේම ආදරයට ලක්වෙච්ච රටේම ප්‍රබලම චරිතයක් හැටියට තෙන්ඩුල්කර් හඳුන්වන නිසා යම් කිසි විදියකට සමනය කරගන්නට පුළුවන් ඉන්දියන් බලධාරීන්ට මේ සල්මන් ඛාන්ට ආපු විරෝධය. ඊට අමතරව තෙන්ඩුල්කර් මේකට පත් කිරීමත් එක්කම තවත් ක්‍රීඩකින් කීප දෙනෙකුත් මේ සඳහා නම් කිරීමට නියමිතයි කියලා තියෙනවා අගෝස්තු මාසයේ තියෙන මේ ඔලිම්පික් ක්‍රීඩාවට. ඉතින් ඉන්දියා බලධාරීන් ක්‍රීඩකයන්ට අමතරව අපි දන්නවා AR රහමන් වගේ සංගීතඥයෙකුත් මේ අවස්ථාවේදී මේ ඔලිම්පික් ක්‍රීඩාවට විශේෂ රටේ විශේෂ නියෝජිතයන් එහෙම නැත්නම් තානාපතින් හැටියට නම් කරලා බොහොම අමාරුවෙන් මේ සල්මන් ඛාන්ගේ අර්බුදයෙන් ගැලවෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.
හොඳයි, ඒ අප සමගින් කතා බහට එකතුනේ AFP මාධ්‍යාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ. අමල් බොහොම ස්තුතියි මෙවරත් විදේශ රටවලින් වාර්තා වන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට අප සමගින් එක්ුණාට. අපි ලැබෙන සතියේදී තමු යමු මෙවන් වැදගත් තොරතුරු සමගින්.
අයබෝන් සංජේ.
SBS
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 Radio.